ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලොවට විදෙස් විත්ති සමාලෝචනය එහෙමනම් ආරම්භ කරමු. මේ වෙනකොට කොරෝනා වෛරස් රෝග තත්ත්වය සම්බන්ධයෙන් ලෝකෙන් අපිට වාර්තාවන අලුත්ම තොරතුරු එක තැනකට අරගෙනීමේ අභිලාෂයෙන් සුපුරුදු විදිහට මේ කර්තව්‍යයට දැන් සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මේ වෙනකොට සමස්ත ලෝකයේම කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පිළිබඳව අලුතින්ම වාර්තාවන තොරතුරු වලින් සාකච්ඡාව පටන් ගමුද?
ඔව් දිලුක්ෂි, දැන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 140 ආසන්නයට ඇවිල්ලා තියෙනවා. හරියටම කියනවා නම් 38 ලක්ෂයක් මේ වෙනකොට 3.8 මිලියන වැඩි පිරිසක් මේ වෙනකොට ආසාදනයට ලක් වෙලා තියෙනවා. ඒකම මරණ සංඛ්‍යාව 268,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. දැන් අපි පහුගිය සතියේ බැලුවොත් දිලුක්ෂි, මෙතන ඇතිවෙච්ච අලුත්ම ප්‍රවණතාවය තමයි යුරෝපා රටවල තියෙන මරණ සංඛ්‍යාව, අනිකුත් විශේෂයෙන්ම ඇමරිකාවේ තියෙන මරණ සංඛ්‍යාව අභිබවා ගිහිල්ලා තියෙනවා. යුරෝපයේ මරණ සංඛ්‍යාව මේ වෙනකොට 100,000 ඉක්මවලා තියෙනවා. එතනදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ එක්සත් රාජධානියෙන්. එහි 30,000 අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මීට කලින් ඉතාලිය තමයි පළවෙනි තැන තිබුණේ. දැන් ඉතාලිය අභිබවා ගිහිලා තියෙනවා එක්සත් රාජධානිය. මුල් අවස්ථාවේදී ස්පාඤ්ඤය තමයි වැඩිම මරණ සංඛ්‍යාවක් තිබුණේ. නමුත් මේ වෙනකොට ස්පාඤ්ඤය යුරෝපයේ 3 තැනටත්, ලෝකයේ 4 තැනටත් පත් වෙලා තියෙනවා. නමුත් තනි රටක් හැටියට ගත්තොත් තවමත් ඉදිරියෙන් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 75,000 ඉක්මවා ගිහිලා තියෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 112,000 අභිබවා ගිහිලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ මරණ සංඛ්‍යාව 103කට කිට්ටු කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් මුළු ලෝකයේම 1,000,000 ආසන්නයට දැන් පැමිණ තියෙනවා.
ඔව්, මෙතනදී මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආකල්ප ප්‍රකාශ සහ ඔහු නිකුත් කරන නිවේදන පිළිබඳව සමස්ත ලෝකයේම අවධානයක් තියෙනවා. එක් කාරණාවක් තමයි ඔහු චීනයට එරෙහිව සිදු කරන ප්‍රකාශ. ඔහු තදින්ම තවමත් විශ්වාස කරමින් තියෙනවා චීනයේ වුහාන්හි විද්‍යාගාරයකින්, පරීක්ෂණාගාරයකින් තමයි මේ කොරෝනා වෛරසය එලියට ඇවිල්ලා තියෙන්නේ කියලා. තවදුරටත් ඒ සම්බන්ධව ඔහු යම් යම් ප්‍රකාශ කරනවා අපි දකිනවා. ඒ අතරතුරේදී මේ සතියේදී ඔහු යම් ප්‍රකාශයක් සිද්ධ කළා. දැන් මේ කොරෝනා වෛරස තත්ත්වය තමයි මේ වෙනකන් ඇමරිකාවට මුහුණ දෙන්නට සිදුවුණු දැවැන්තම ප්‍රහාරය කියලා. මේක මේ 9/11 ප්‍රහාරය සහ පර්ල් හබ ප්‍රහාරය අභිබව යනවා කියලා. මේක ටිකක් මේ චීනයටත් රිදෙන කාරණාවක් බවට පත් වෙලා තිබුණා. මොකද මේක ප්‍රහාරයක් විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් අර්ථ දක්වලා තිබුණ නිසා. අමල්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශයේ පසුපස තියෙන සිදුවීම් සමුදාය පිළිබඳව අපි මීළඟට අවධානය යොමු කරමුද?
දිලුක්ෂි, ඇත්තරම මේ වෛරසය ආරම්භ වෙන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක බොහොම අවතක්සේරුවට ලක් කරා. ඔහු බලාපොරොත්තු වුණා පාස්කු ඉරිදා වෙනකොට මේ වසංගතය අවසන් වෙලා ඇමරිකාව සම්පූර්ණයෙන්ම වසංගතය පරාජයට පත් කරපු රටක් බවට පත් වෙයි කියලා. නමුත් දැන් මේ වෙනකොට ඇමරිකාවේ අපි මේ මරණ සංඛ්‍යාව බලපුවහම ඉතාමත්ම ඛේදජනක ලෙස මේ විදිහට විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වීමත් එක්කලා මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට තියෙන ඔහුගේ මැතිවරණයටත් බොහොම ඍජුවම බලපායි කියන ඒ බිය දැන් මතුවෙලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම දැඩි ලෙස මේ වෛරසය සම්බන්ධයෙන් මේකේ වගකීම චීනය බාර ගන්නට ඕනේ කියලා කියන්නේ. ඒකම සම්පූර්ණයෙන්ම චීනයට මේ වරද පටවන්න ඔහු පටන් ගන්න තියෙන්නේ. මෙතනදී ඔහු කිව්වේ පර්ල් හාබර් එක, මෙතන මේ පර්ල් වරායට 1941 එල්ල කරපු ප්‍රහාරයේදී ඉතරදී ජීවිතක්ෂයට පත් වුණේ ඇමරිකානුවන් 2,400ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපි බැලුවොත් 9/11 එහෙම නැත්නම් 2001 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නගරයේ ඇතිවෙච්ච ප්‍රහාරයේදී ඇමරිකානුවන් 3,000ක් වගේ ප්‍රමාණයක් තමයි ජීවිතක්ෂයට පත් වුණේ. මේ වෙනකොට 75,000ක් ඉක්මවා තියෙන නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම දැඩි ලෙස කියන්නේ මේක තමයි ඇමරිකාවේ ඉතිහාසයේ ඇමරිකාවට විරුද්ධව එල්ල කරපු දරුණුම ප්‍රහාරය කියලා. මේක ප්‍රහාරයක් හැටියට බොහොම දැඩි ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විදහාපාන්න උත්සාහ කරන්නේ. මොකද ඔහු මේකේ වගකීම චීනයට බාර දෙන්නේ. මොකද මෙතනදී දෝෂාරෝපණයක් එනවා ඇමරිකානු බලධාරීන් මේ වසංගතය පාලනය කිරීමට ක්ෂණිකව ප්‍රතිචාර දක්වලා ඒ පාලනය කිරීමේ කටයුත්ත කරේ නැහැ කියලා. ඒ චෝදනාවෙන් මිදීමේ උපක්‍රමයක් හැටියටත් ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම මේ විදිහට චීනයට ඇඟිල්ල දික් කරන්න පටන් අරන් තියෙනවා.
ඔව්, අපි දකිනවා දැන් මේ චීනයට එළවෙන මේ වගේ ප්‍රකාශ චෝදනා හමුවේ චීනයත් නිකන් ඉන්නේ නැහැ. යම් යම් තර්ජනාත්මක ප්‍රකාශ මේ ප්‍රතිචාර විදිහට දක්වමින් තියෙනවා. ඔබට මතක ඇති දැන් ගිය සතියේදී ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් යම් කිසි ප්‍රකාශයක් කළා මේ චීනේ වුහාන් වලින් ආරම්භ වුණු මේ කොරෝනා වෛරසය ඇත්තටම පටන් ගත්තේ කොහොමද කියලා. සමස්ත ලෝකයේම එකතු වෙලා යම් පරීක්ෂණයක් විධිමත් පරීක්ෂණයක් කරන්නට ඕනි, නිගමනයකට එන්න ඕනි මේක කොහොමද පටන් ගත්තේ කියලා කියන ප්‍රකාශය නිකුත් කිරීමත් එක්ක චීනෙන් දැඩි ප්‍රතිචාර ඔස්ට්‍රේලියාවට පවා එල්ල වුණා. ආර්ථික වශයෙන් යම් බලපෑම් කරනවා, සංචාරක ක්ෂේත්‍රයට යම් බලපෑමක් එල්ල වෙයි, මේ වගේ නොයෙකුත් ප්‍රතිචාර චීනෙන් ලැබුණා. දැන් ඇමරිකාවයි චීනය අතර තියෙන මේ ලෝක ආර්ථික බලවතුන් දෙදෙනෙක් විදිහට තියෙන සීතල යුද්ධයට තවදුරටත් පිදුරු දැමීමක් වගේ ප්‍රකාශයක් තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් අතින් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකට චීනයත් නිකන් ඉන්නේ නැතුව ඇති. චීනයේ ප්‍රතිචාරය කොයි වගේ දුන්නේ යාමල්?
අතර මේක බොහොම දැඩි ලෙස චීනය ප්‍රතික්ෂේප කරලා තියෙනවා දිනදුක්ෂි. මෙතන චීනය මේ අවස්ථාවේදී ඇමරිකාවට නැවතත් චෝදනා කරනවා ඔවුන් මෙතන පොදු හතුරා හඳුනාගන්නේ නැතිව චීනයට ඇඟිල්ල දික් කරන එකේ තීරමක් නැතයි කියලා. මෙතනදී චීන බලධාරීන් කියන්නේ ඇමරිකාව පිළිගන්නට ඕනේ කියලා මේ අවස්ථාවේදී සියලු දෙනා එකතු වෙලා මේ වෛරසය පරාජය කිරීමට කටයුතු කරන්නට ඕනේ කියලා. ඒ අවස්ථාවේදී ඔවුන් බොහොම දැඩිව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා මේ වෛරස් තර්ජනයට මුහුණ දෙන්නට සියලු රටවල් එකතු වෙනවා මිසක්ක එකිනෙකාට මෙතන චෝදනා කර ගැනීම නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ කියලා. ඉතින් මෙතන අතර වාග් සංග්‍රාමයක් බවට පත් වෙලා තියෙනවා චීනයයි ඇමරිකාවයි මේ වෛරසය සම්බන්ධයෙන්. කෙසේ වෙතත් මෙතනදී චීනය පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මේ අවස්ථාවේදී ලෝකයටම පොදු හතුරා වෙලා තියෙන්නේ මේ කොරෝනා වෛරසය. ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා මේ වෛරසය මැඩ පැවැත්වීමත් ඒ එක්කම මේ වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීම, නැත්නම් එන්නතක් සොයා ගැනීම, ඊට අමතරව මේ වෛරස් රෝගීන්ට ප්‍රතිකර්මයක්, එහෙම නැත්නම් මේ ප්‍රතිකාර කරන ක්‍රමයක් පිළිබඳව තමයි ලෝක අවධානය යොමු වෙන්නට ඕන. නමුත් එසේ නොකර එකිනෙකාට ඇඟිල්ල දික් කර ගැනීම මේකේ පළක් වෙන්නේ නැහැ කියන එක සීඩේ ප්‍රකාශ කරලා තියෙනවා.
අපි මේ සතියේ කොරෝනා වෛරස ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව වැඩිවීමක් පෙන්වන රටවල් පිළිබඳව බැලුවහම අමල් ලතින් ඇමරිකාව, දකුණු ඇමරිකානු කලාපේ බ්‍රසීලිය ටිකක් කැපී පෙනෙන තත්ත්වයක් දකින්නට ලැබුණා. මේත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ අවධානය යොමු වෙනවා දකුණු ඇමරිකානු කලාපයට. ඉදිරියේදී කොරෝනා වෛරස රෝගී තත්ත්වයේ දරුණුවටම හිසෝසවන්නට පුළුවන් අනතුරුදායක කලාපයක් විදිහට බ්‍රසීලිය දැන් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. බ්‍රසීලියේ තත්ත්වය මොකක්ද මේ වෙනකොට, සහ ඇයි බ්‍රසීලියට මේ වගේ හදිසියේ කොරෝනා වෛරස ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්වුම් කරනු ලැබුවේ?
දිලක්ෂි, මෙතන ලාතින් අමරිකානු රටවල් වලින් බ්‍රසීලය තමයි වැඩිපුරම ආසාදිතයන් ඉන්න රට හැටියට දැනට වාර්තා වෙන්නේ. බ්‍රසීලයේ 132,000කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම මරණ සංඛ්‍යාව 9,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. බ්‍රසීලයේ ඒ ආසාදිතයන් ගෙනුත් වැඩිම ප්‍රමාණයක් කළු ජාතිකයන් ඒ එක්කම මේ මරණයට පත්වෙන උදවියත් බ්‍රසීලයේ දැනට ජීවිතක්ෂයට පත්වෙන සංඛ්‍යාවෙන් 3/2 පමණ කළු ජාතිකයන් කියලා හඳුනාගෙන තියෙනවා. මේක ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනිම ප්‍රවණතාවයක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ මරණවලින් වැඩි ප්‍රතිශතයක් 3/2 ආසන්න වගේ ප්‍රතිශතයක් කළු ජාතික පුද්ගලයන් තමයි කියලා වාර්තා වෙලා තියෙන්නේ. ඒකට හේතුවක් හැටියට දකිනවා ඒ කළු ජාතික කොටස් වලට බොහෝ අවස්ථාවලදී ඒ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී පීඩිත පන්තියකින් පැමිණෙන උදවිය ඔවුන්ට ඒ නිසි සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවකාශ නොලැබීම, එහෙම නැත්නම් ඔවුන්ට ඒ සෞඛ්‍ය පද්ධතියට ඔවුන්ට ඇතුල් වෙන්නට හැකියාවක් නැතිවීමත් ඒ එක්කම බොහෝ අවස්ථාවලදී මේ කළු ජාතික පුද්ගලයන් සමාජයේ බොහෝ අවස්ථාවලදී ඒ මහජනතාව සමග නිරන්තරයෙන් ගැටෙන රැකියා කරන පුද්ගලයන් හැටියටත් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම බස් රථ, එහෙම නැත්නම් ටැක්සි රියදුරන්, කුඩා කඩසාප්පු වල වැඩ කරන පුද්ගලයන් හැටියට නිරන්තරයෙන්ම ජනතාව සමග ගැවසෙන රැකියා කරන පුද්ගලයන් හැටියට කළු ජාතිකයන් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ නිසා තමයි බ්‍රසීලයේ වැඩිම ප්‍රමාණයක් පීඩාවට පත්වන්නේ කළු ජාතික කොටස් කියන එක තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ.
අපි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද එක්තරා වාර්තාවක් තියෙනවා. මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයට ඇතිවී හැකි බලපෑම පිළිබඳව අලුතින්ම නිකුත් කරපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ නිර්ණායකයට එළඹිලා තියෙන්නේ කොයි වගේ සමීක්ෂණ පදනම් කරගෙනද? ඔවුන් ස්වයංව සමීක්ෂණයක් කළාද නැත්නම් රටවල් වලින් වෙනමම ලැබෙන තොරතුරු හරහාද ඔවුන් මේ නිගමනයට එළඹිලා තියෙන්නේ? කොහොමද තමයි
දිලක්ෂි, මේක ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ World Tourism Organization එහෙම නැත්නම් WTO කියන සංවිධානය තමයි මේ තොරතුරු දත්ත අපිට ලබා දීලා තියෙන්නේ. ඔවුන් බලලා තියෙනවා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ, ඒ කියන්නේ පළවෙනි මාස තුනේ ලෝක සංචාරක ව්‍යාපාරය 22%කින් පහත වැටුණයි කියලා. මාර්තු මාසයේ පමණක් ලෝකයේ සංචාරකයන්ගේ ගමන් බිමන් 57%කින් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ඒ කොරෝනා වෛරසය බොහෝ රටවල් වලට පැතිරෙන්න පටන් ගත්තේ මාර්තු මාසයේ මුල විතර වගේ ඉඳලා. මොකද මේ කොරෝනා වෛරසය ආරම්භ වෙන්නේ චීනයේ වුහාන් නුවර ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මැද හරියේ විතර වගේ. නමුත් ඒක අනෙකුත් රටවලට ව්‍යාප්ත වෙලා බොහෝ දුරට මේ මරණ සංඛ්‍යාව වැඩි වෙන්නට පටන් ගන්නෙ මාර්තු මාසයේ මුල සතිය වගේ ඉඳලා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ මාර්තු මාසයේ පමණක් ලෝකයේ සංචාරකයන්ගේ ගමනාගමනය 57%කින් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෛරසය සම්බන්ධයෙන් මේ දැන් තියෙන ඒ පැතිරවීම සැප්තැම්බර් මාසෙ විතර වෙන වගේ තිබුණොත් ඔවුන් විශ්වාස කරනවා ඒ ලෝක සංචාරක ව්‍යාපාරයේ 80%කින් බිඳ වැටෙන්නට පුළුවන් කියලා. මේකෙන් අවසානයේදී කියවෙන්නේ දැනට සංචාරක ක්ෂේත්‍රයෙන් යැපෙන බොහෝ රටවල් වලට ආර්ථික වශයෙන් අති දුෂ්කර කාලයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවායි කියලා. මොකද මේ සංචාරක ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම කඩාවැටීම නිසා.
මේ සතියේ ලෝකයේ විශේෂිත තොරතුරු වාර්තාවන රටවල් පිළිබඳව සලකා බලද්දී ඉන්දියාවටත් විශේෂිත තැනක් හිමිනවා. කාරණා තුනක් ඉන්නවා. එකක් ඉන්දියාවේ ලොක්ඩවුන් එක තවදුරටත් දීර්ඝ කරන්නට ඉන්දිය රජයේ තීරණය කිරීම. ඊළඟ කාරණාව ලෝකයේ විශාල ජනගහනයක් පවතින රටක් විදිහට විදේශයන්හි සිටින අන්තර්ජාතික සිසුන් ඇතුළු පිරිස් ඉන්දියාවට මේ ලොක්ඩවුන් එක අතරතුරදී ගෙන්වා ගැනීමට ඉන්දිය රජය කටයුතු කිරීම, මේක විදේශ රටවල සිටින තමන්ගේ ජාතිකයන් තම රටට ගෙන්වා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් විදිහට අන්තර්ජාතික ප්‍රවෘත්ති තොරතුරු වාර්තා කරමින් තියෙනවා. ඊට අමතරව ඉන්දියාවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව සහ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් රෝහල් ගත කිරීමේ ඒ අවාසනාවන්ත සිදුවීම, මේ සිදුවීම් තුනම පිළිබඳව අපි සවිස්තරාත්මකව තොරතුරු ඔබෙන් දැනගන්න කැමැති අමල්.
දිල්රක්ෂි, මුලින්ම ඔබ කිව්වා වගේ ඉන්දියාව දැන් දැවැන්ත මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. ඔවුන්ගේ පුරවැසියන් පිටරටවල සිටින ඔවුන්ගේ පුරවැසියන් නැවතත් තමන්ගේ රටට ගෙන්වා ගැනීමට, විශේෂයෙන්ම මැද පෙරදිග රටවල වල මේ සේවය කරපු ඉන්දියානු පුරවැසියන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ රැකී රක්ෂා ඔවුන්ට දැන් අහිමි වෙලා තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ සේවා ස්ථානවලින් තාවකාලිකව ඔවුන් ඉවත් කරලා තියෙනවා. ඔවුනට පඩි ලබා ගැනීමට නොහැකි වෙනවා. මේක ඉන්දියාවේ පුරවැසියන්ට පමණක් නෙවෙයි, අනිකුත් විදේශික ශ්‍රමිකයන්ටත් මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ටත් එවැනි දුක් ගැහැටවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉන්දියාව මේ අවස්ථාවේදී ඔවුන් විශාල මෙහෙයුමක් අද සිට දියත් කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ තුලින් ඔවුන් ලක්ෂ සංඛ්‍යාවක් මැද පෙරදිග සහ අනිකුත් රටවල ඉන්න තමන්ගේ පුරවැසියන් ගෙනීම ආරම්භ කරනවා. පළවෙනිම ඩුබායි සිට ඔවුන් ගුවන් යානා මගින් තමන්ගේ පුරවැසියන් ආපහු ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඒ එක්කම ඔවුන් තව නැව් තුනක් මේ වෙනකොට පිටත් කරලා තියෙනවා. නැව් මාර්ගයෙන් සහ ගුවන් මාර්ගයෙන් ඒ තමන්ගේ පුරවැසියන් නැවත තම රටට ගෙන්වා ගැනීමේ කටයුත්ත ආරම්භ කිරීමත් එක්කලා ඔවුන්වත් දින 14ක නිරෝධායනයට ඉන්දියාව ඇතුළෙදී ලක් කරන්නට බලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඒකට සමාන්තරව ඉන්දියාව තවමත් ඔවුන්ගේ ලොක්ඩවුන් එක පවත්වාගෙන යනවා. තව සතියකට වැඩි කාලයක් ඒ විදිහටම ඒක පවත්වා ගැනීමටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. ලෝකයේ තියෙන ලොක්ඩවුන් බලපුවාම අද මේ වෙනකොට හැම රටකම වගේ මේ විදිහේ ලොක්ඩවුන් තියෙනවා. නමුත් ඉන්දියාව බොහොම දැඩි ලෙස මේ පාලනය පවත්වාගෙන යනවායි කියලත් වාර්තා වෙනවා. ඒ එක්කම මේ ලොක්ඩවුන් එක කොතරම් දරුණු විදියට ඔවුන් ක්‍රියා කරාද කියනවා නම් සියලුම කර්මාන්ත ශාලා ඒ කාර්යාල වසා තබලා තිබුණා. නමුත් ඒවා ක්‍රමක්‍රමයෙන් නැවත ආරම්භ කරන්නට ඉන්දියාව අවසර දීලා තිබුණා. ඉතින් ඉතාමත්ම හෙමින් මේ කර්මාන්ත ආරම්භ කිරීමේ කටයුත්ත දියත් කරලා තියෙන වටපිටාවක තමයි ඊයේ වෙනකොට ඒ විශාඛපට්නම් කියන ප්‍රදේශයේ එල්ජී සමාගමට අයත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ඒ ගබඩාවක තිබිලා ඒ රසායනික ද්‍රව්‍යයක් ඒකින් ලීක් වීම තුළින් සෑහෙන පිරිසක් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ විශාඛපට්නම් ප්‍රදේශයේ දේවනකට දිනදොක්ෂි 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා මේ ගෑස් කාන්දුව නිසා. ඒකම 5000ක විතර සංඛ්‍යාවක් මේකෙන් රෝගී තත්ත්වයට පත් වෙලා ඒකෙන් 1000ක් විතර රෝහල්ගත කරන්න සිද්ධ වුණයි කියලා වාර්තා වුණා. ඉතින් ඒ රෝහල්ගත කරපු පිරිසෙන් 400ක් විතර මේ වෙනකොට රෝහලෙන් පිටව ගිහින් තියෙනවා. නමුත් තවමත් 600ක ආසන්න ප්‍රමාණයක් රෝහලේ නේවාසිකව මේ වෙනකොට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. මේක ඇත්තටම ඉන්දියාවේ 1984 තිබිච්ච කාබයිඩ් ෆැක්ටරියේ ගෑස් කාන්දුව එක්ක බොහෝ දෙනෙක් ඒ මතකය නැවත අලුත් කරා මේ අවස්ථාවේදී මේ ගෑස් කාන්දු වීමත් එක්කලා.
හොඳයි අමල්, එහෙමනම් අපිට මේ තියෙන ඉතාමත්ම සීමිත කාලය තුළදී ලෝකේ පුරාම විශේෂිත සිදුවීම් සහ සලකා බැලිය යුතු කාරණා විදිහට වාර්තා වන තොරතුරු ඇතුළත් රටවල් පිළිබඳව අපි අවධානයට යොමු කළා. ඒ සඳහා වන ඔබේ සහභාගිත්වයට බොහොම ස්තුතියි. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවත වතාවක් හමුවෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.